තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලියේ සඳහන් වෙලා තියෙන තවත් වටිනා ගාථා රත්නයන් දෙකක්. එහි පළවෙනි ගාථා රත්නය තමයි චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන් තියාගතං. මේ පළවෙනි ගාථාවේ තේරුම තමයි චිරප්ප වාසි කියලා කියන්නේ පිටරට. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. පිටරටක ජීවත් වෙන අපි ඥාතියෙක්. කාලයක් ගත කිරීමෙන් පස්සේ නැවත තමන්ගේ රටට ගමට ගෙදරට එනවා කියලා පෞලියයිට ඥාතීන්ට දැනුවත් කරාම ඔහුගේ ආගමනයේ පිළිබඳව තමන්ගේ ඥාතීන්ට තියෙන පුදුම සතුටක්. ඒසා ඒ සියලු දෙනාම තමන්ගේ ඥාතියා පිළිගන්න බොහොම හරසරින් සූදානම් වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි බොහෝ දේවල් කරනවා. පිළිගන්න මගට යනවා. සමහරලාට එන්න කලින් නිවෙස් සතුපතු ගාලා අවට පිරිසිදු කරලා ඔහුට ඉන්න තැනක් වෙනම හදලා විශේෂ ආහාර පාන පිළියෙල කරලා මෙන්න මේ විදිහට සූදානම් වෙනවා කාලයකට පස්සේ ගමට ගෙදරට එන දුව පුතා වෙන්න පුළුවන් ඥාතියා වෙන්න පුළුවන් පිළිගන්න. ඒක තමයි මේ පළවෙනි ගාථාවෙන් කියන්නේ. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. බොහෝ දුරු කතර ගිවාගෙන බොහෝ කාලයකට පස්සේ එන ඥාතියා පිළිගන්න යමෙක් සූදානම් වෙනවා. ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන් තියාගතං. අපි ඔහු පිළිගන්න බොහෝම සතුටින් බලාගෙන දෙවනි ගාථාව දේශනා කළා. කතේව කත පුඤ්ඤං කී. අන්න ඒ වගේම තමයි මෙලව ජීවත් වෙන කාලේ අපි විසින් කරගන්න ලද පින අස්මා ලෝකං පරංගතං. කවද හරි දවසක අපි මේ ලෝකේ අත්හැරලා පරලොව යනකොට පුඤ්ඤානි පතිගං හන්ති අපි පිළිගන්නේ ඒ පින එහෙදි ලෑස්ති වෙලා ඉන්නවා. අපි පිළිගන්න වෙන කෙනෙක් එහෙ නැහැ. නමුත් මගේ පින එහෙදි සූදානම් වෙලා ඉන්නවා මාව පිළිගන්න. කොයි වගේද? පියං ඥාති වාගතං. මෙලව අපි ප්‍රිය ඥාතියා පිළිගන්න බලාගෙන හිටියා වගේ. මේක තමයි ගාථා රත්නේ. ගාථා රත්නයන් දෙකේම සරල තේරුම. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්න යෙදුනේ මහමුගලන් මහරහතන් වහන්සේගේ කරුණු විමසීමකට අනුව. ඒක හේතුව ඉතාම කෙටියෙන් අපි සාකච්ඡා කළොත් භාග්‍යතුන් වහන්සේ රජගහන්නේ භාග්‍යතුන් වහන්සේ බරණැස වැඩේ කාලේ. ඉසිපතන මිගදාය තමයි මේ කාලේ වැඩෙන්නේ. මේ ප්‍රදේශයේ ජීවත් වුණා එක තරුණෙක් නන්දි කියලා. නන්දි හරියට පුංචි කාලේ ඉඳලා පිළ කරපු කෙනෙක්. තමන් මොකටද ඉපදුනේ කියන ප්‍රශ්නෙට උත්තරයක් නන්දිය ගාව තියෙනවා. එන්නතන අපි අපින් නෙවෙයි අපි මොකටද මෙහි ඉපදුනේ කියලා. ඒකට උත්තරයක් දෙන්න ධර්මයේ ගොඩක් දැනගන්න ඕනේ. ඒකටනේ සඳහන් කරන්නේ බණ අහන්න කියලා. වැඩි වැඩියෙන් බණ අහන්න ඕනේ. අපි මොකටද මෙහි ඉපදුනේ කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එදිටින් අපි මෙහි ඉපදුනේ පින් හම්බ කරගෙන. අපි ඒකටයි මෙහි ආවේ. ඒකට සූත්‍ර ගණනාවකින් උදාහරණ කියන්න පුළුවන්. දැන් පංචකොබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා දෙවිය දිවිය ලෝකෙන් චුත වෙන්න හඳන ලෑස්ති වෙනකොට විලාප කියලා අඬනවා කියලා. යන්න බෑ කියලා. නමුත් ඉතින් එහෙ ඉන්න තියෙන පින ඉවර වුණාට පස්සේ තව ඉන්න බෑ. අපිටත් එහෙම අපි කැමති හුඟක් කල් ඉන්න නම්. නමුත් ඉතින් අවශ්‍ය කොයි වෙලාවෙ ඉවර වෙනවද කියලා දන්නේ නෑ. එහෙම වෙලා ලෙඩ වුණාම ඇඬුවට තේරුමක් නෑනේ. ඇඬුවා කියලා මට අනුකම්පා කරන්න කෙනෙක් නෑ. සුදුසු වෙලාවට යන්න බෑ. දෙවියන්ටත් එහෙමම තමයි. ඉතින් ඒ අඬන දෙවිය ළඟට තාම චුත වෙන්න සූදානම් නැති දෙවියෝ ඇවිල්ලා ඒගොල්ලන්ව සනසනවා. අඬන්න එපා පින්නත. ඉතෝ බෝ සුගතින් ගච්ච. මෙහෙන් චුත වෙලා සුගතියට ගිහිල්ලා උපදින්න. එහි ඉපදුනාට පස්සේ එහෙදි හොයන්න තියෙන හොඳම දේ හොයන්න. හොඳම දේ හොයාගත්තට පස්සේ ඒ මත මනාව පිහිටන්න. සුගතියේ ඉපදිලා හොඳම දේ හොයාගෙන ඒ මත පිහිටලා නැවත අපි ගාවටම එන්න කියලා කියනවා. ඉතින් දෙවියෝ චුත වෙන්න ආසන්න දෙවියන්ට කියන මේ කතාව අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනකොට එක්තරා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක් පිරිස අතරින් නැගිටලා අහනවා, ස්වාමීනි, සුගතියේ ඉන්න දෙවියෝ සුගතියෙන් චුත වෙලා සුගතියට යනවා කියලා කොහොමද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවට ගොඩාක් ප්‍රශංසා කළා. ඒ ප්‍රශ්නේ ඇහුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි, දෙවිය සුගතියට එනවා කියලා ඉන්නේ මෙහාට කියලා. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට. එතකොට මනුස්ස ලෝකෙට එන දෙවියන්ට මෙහෙ තියෙන හොඳම දේ හොයාගන්න කියලා කිව්වා. එක එක්කෙනාට හොඳම දේවල් එක එක විදිහට තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී විශේෂයෙන් මේ සඳහන් කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්ම පරියාප්තියම හොයන්න කියලා. ඒ මත පිළිහිටලා නැවත අපි ගාවට එන්න කියලා කිව්වේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදিলা නැවත වතාවක් දෙවියන් අතරට මෙන්න කියලායි කියන්නේ. එතකොට අපි මොකටද මෙහි ඇවිල්ලා තියෙන්නේ? දෙවලවින් චිත වෙලා මෙහි ඇවිල්ලා තියෙන්නේ මදි වෙච්ච පින් ටික හම්බ කරන්න. දැන් පින් මදි හින්දානේ දෙවලවින් යන්න උනේ. දැන් පින් හම්බ කරගෙන ආයේ දෙවියන් අතරට වෙන්න කියලා දෙවිය කියනවා. ඉතල අපි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ ඒකට. හැබැයි මෙහි ආවට පස්සේ ආපු වැඩේ අමතක වෙනවා. ඒ පුදුමයට කාරණාවක් නෙමෙයි. මැරිලා උපදිනකොට කොහොමත් අමතකයිනේ ගොඩක් දේවල්. අපි අහනවා නේද සාමාන්‍ය කෙනෙකුගෙන්? නමුත් කාලයක් එකට කරපු දේවල් දැන් මතක නැතිකොට අපි අහන්නේ මැරිලා උපන්නද කියලා. ඒ කියන්නේ එහෙම වෙච්චාම අමතක වෙනවා. දැන් අපිටත් අමතක වෙලා තියෙනවා. ඔක මතක් කරන්න කවුද ඕනේ? ඔක මතක් කරන්න සත්පුරුෂ ඕනේ. සත්පුරුෂ සේවනය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ගැන විශේෂයෙන් දේශනා කළා. ඉතින් අපි මේ කාරණාව සාකච්ඡා කළේ අපි එනකොට අපිව පිළිගන්න කවුරු බලාගෙන ඉන්නවා? එහෙම නැත්නම් මනුස්ස ලෝකිට ආවා අපි මොකටද ආවේ? වැය වෙච්ච පින් ටික හම්බ කරගන්න තමයි මෙහි ආවේ. ඉතින් වැය වුණ පින් ටික මෙහෙන් සම්පූර්ණ කරගෙන දෙවිය කියනවා ආපහු දෙවියන් අතරට එන්න කියලා. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕනේ, දැන් මැරුණොත් ආපහු දෙවියන් අතරට යන්න පුළුවන් හැකියාව මංගල තියෙනවා කියලා. පිළිතුර ඔවා තන්නේම තමන්ගේ ප්‍රශ්න කරලා අහන්න. එහෙම නැතුව මරණ මංචකේ දිගෑරිලා නැගිට ගන්න අතපය හතර පණ නැතුව වාරු නැතුව දුකසේ ඉන්න කාලේ මේවා වැටහෙන්න පටන් ගත්තොත් අර දුක දෙගුණ තෙගුණ වෙලා දැනෙන්න පටන් ගන්නවා. එන්න මේ බණ අහන්න නමුත් ඉන්නපා වයසයක් ඉස්සෙට යනකම්. මොකද පින්නතේ එදාට බණ අහලා ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. එතකොට ඇහෙන ඇහෙන බණපදයක් ගානේ දුක හිතෙනවා. අනේ මට තරුණ කාලයක් තිබුණා. මටත් මැදියම් වයසක් තිබුණා. දුවලා පැනලා පින්කම් කරන්න පුළුවන් වයසක් තිබුණා. නමුත් ඒ කාලේ මුකුත් මගෙන් කෙරෙන්නේ නැහැ. හැබැයි දැන් දුවලා පැනලා ඒ වැඩ කරන්නත් බැහැ. නමුත් මෙහි ආපු එකේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ. මම ඒකයි කියන්නේ. වයසයක් ගිස්සට යනකන් බණහන් දෙන්නකොත් කියලා. යමක් කරන්න පුළුවන් වෙලාවේ අහලා ඉගෙනගෙන ක්‍රියාත්මක වෙන්න. එතකොට තමයි ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. මේ වාඩි වෙලා ඉන්න ඔබ. ඒ වගේම ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේ. සිල්මේනියන් වහන්සේ මම අපි හැමෝම මේ ලෝකෙට ආවේ කඳුළු තරගෙන මව් කුසින් බිහි වෙන අපි අඬාගෙන මේ ලෝකෙට එන්නේ. පින්නතුනේ අඬා අඬා මෙහෙ ආපු අපි මෙහෙන් යන දවසට hina වෙවි යන්නේ නැහැ. ආවිත් අඬාගෙන නම් යන්නේත් අඬාගෙන නම් මං කරගත්ත දෙයක් නෙමෙයි. අපි යම් තැනකට කොහෙට හරි යන්නේ අපි වුමනාව කරගෙන ඉන්නේ. අපි කී පොළකට යනවද වැඩවලට? යන්නේ අපේ වැඩ කරගන්නමනේ. ඉතින් ඒක කරගෙන ඉනවනම් සතුටුයි. හැබැයි කරගන්න බැරුව අපෝ යන්නේ බොහොම දුකෙන් තමයි යන්නේ. ඒ වගේ අපි මෙහෙත් ආවේ යමක් කරන්න. අන්න ඒක හරියටම කරගත්ත දවසට සිනහ වෙවි යන්නේ. එවන් ජීවිතයක් පෝෂණය කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ අවවාද කරන්නේ. ඉතින් අපි නන්දිය ගැන සඳහන් කරමු. නන්දිය තමන්ට ලැබිච්ච ජීවිතයේ අර්ථය හඳුනගෙන වැඩ කළා. ඒ බොහොම ලාබාල වයසේ. නන්දිය තාම අවිවාහකයි. පස්සේ කාලේ නන්දියගේ අම්මා යෝජනාවක් කරනවා මාමගේ දුවත් එක්ක විවාහ වෙන්න කියලා. හැබැයි ඇය නන්දියට හාත්පසින්ම විරුද්ධයි. ඒ කියන්නේ ඇය නන්දියට කැමති. නන්දිය බොහොම ශ්‍රද්ධාවන්ත ගුණපුරණ චරිතයක්. මාමගේ දුව කියලා කියන්නේ කිසිම ශ්‍රද්ධාවක් නැති, පිනට දහමට උනන්දුවක් නැති මහා මසුරු පෞකාර තැනැත්තියක්. එහෙනම් නන්දිය කියනවා මට විවාහයක් එපා. අම්මා දිගින් දිගට බල කරනකොට අම්මගේ හිත රිදවන්න හොඳ නෑ කියලා හිතුණා. එයින්ද අම්මට කියනවා අම්මේ රේවති විවාහ කරගත්තොත් මට මගේ වැඩවලට බාධා වෙන්න පුළුවන් කියලා. අම්මා රේවතිගේ හිත හැදුවා. පුතා හෙට අනිද්දාත් ගෙදර ලොකු දානයක් දෙනවා. දුවේ උදව් කරපන් ගිහිල්ලා කියලා කිව්වා. අම්මගේ පෙළඹවීම යටතේ ඇයි නන්දියට ගොඩක් උදව් කරනවා. අම්මා පින්කම ඉවර වුණාට පස්සේ නන්දියට කියනවා පුතේ දැන් රේවති ගොඩක් හොඳයි නේද? අම්මගේ වමනාවටම රේවති විවාහ කෙරුවා පුතන්ට. නවෝ කලකින් නම් මව්පිය මැරිලා ගියා. රේවතියට නන්දිය කියනවා මට කැමති විදිහට නුඹට ජීවිතේ ගොඩනගන්න පුළුවන් වුණා. ඒ සියලු සම්පත් අයිති වෙන උඹට කියලා. රේවතිය ඒකට හා කියලා ප්‍රතිඥාවක් දුන්නා. නන්දිය හැමදාම තමන්ගේ පින්කම් වැට එහෙම්මම කරගෙන ගියා. මෙන්න මේ කාලේ නන්දියට හදිසි ගමනකට බැහැරට පිටත් වෙනවා. නන්දිය රේවතිට කියනවා තමන් කරගෙන ආපු දන් වැට ඒ විදිහටම දුගියන්ට මගියන්ට දන් දෙන්න, මහා සංඝයාට දන් දෙන්න කියලා. රේවතිය වකලේ බොහොම ටික දවසයි. දුගී මගී මිනිස්සු බැනලා එළව ගත්ත ගෙදර එනකොට සංඝයාට ඇනුම් පද කිව්වා. නන්දිය ඇවිල්ලා බලනකොට දන් වැට නතර වුණා. නන්දිය ආයේ පින්කම් ටික පටන් ගත්තා. රේවතී ගොඩාක් අවු කළා. පින්නතේ රේවතී පණ පිටින්ම නිරේට හැමිලා. පස්සේ කාලේ නන්දියට එක දවසක් හිතෙනවා දන් දෙනවා කියන කාරණාවේදී මම බොහෝ දේවල් දුන්න කෙනෙක්. මට තව බැරි වුණා කුටියක් පූජා කරන්න. දසදාන වස්තුව සම්පූර්ණ කරන්න කුටියක් පූජා කරන්න තවම බැරි වුණා. ඒ නිසා කුටි සෙනසුනක් පූජා කරන්න ඕන කියලා බරණ සිසිපතණයට ගිහිල්ලා භික්ෂු සංඝයාගෙන් වැඳලා අවසරය ඉල්ලගෙන කුටියක් හදන්න තැනක් මායිම් කරගත්තා. නන්දිය කුටි සේනාසනේ හරි ලස්සනට හැදුවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා අතපෙන් වඩලා නන්දිය මේ කුටිය පූජා කළා. එදා භාග්‍යතුන් වහන්සේට අතපෙන් වඩන වෙලාවේ නන්දිය වෙනුවෙන් දිව්‍ය ලෝකේ විශාල රන්තරන් මාලිගාවක් පහළ වුණා. ඒ බව නන්දිය දන්නේ නැහැ. මහමුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ නිතර නිතර දෙවියන් අතරට ගිහිල්ලා දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්ය බලන ඒ වාගේ ආශ්චර්යමත් ජීවිත ලබන්නේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින්කම් මොනවද කියලා අහලා මිනිස්සුන්ට ඇවිල්ලා දැනුවත් කරනවා. මෙන්න මෙහෙම පින් කරපු අය, මෙහෙම පින් කරපු අය දිව්‍ය ලෝකේ දැන් ඉන්නේ මේ විදිහටයි කියලා. ඉතින් ඒවා අහපුවාම මිනිස්සු දෙන්නට ගොඩාක් උනන්දුයි. ඉතින් උන්වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වැඩම කරලා යන ගමන් මහ පුදුම ආශ්චර්යමත් දිව්‍ය විමානයක් හදිස්සියේ දකිනවා. පෙර මේ විමානේ මෙතන තිබ්බේ නැද්ද කොහෙද? ඒ නිසා විමානේ ගාව නැතර වුණා. පරිවාර දෙවියෝ විමානේ ඉඳලා එළියට ආවා. රහතන් වහන්සේ අහනවා මේ විමානේ අයිති කාර්යයක් ඕ කියලා. අර පරිවාර දිව්‍යාංගනාව කියන ස්වාමීන් වහන්සේ දන්නේ මේ විමානේ අයිතිකාරයා තවම ඉන්නේ මනුස්ස ලෝකෙ කියලා. රහතන් වහන්සේ අහනවා කවුද? ස්වාමීනි ඊයේ පෙරේද බරණැසේ සිසිපතනාරාමයේ ලෞතර බුදුරජාණන් වහන්සේට අතපෙන් වැඩලා කුටි සේනාසනය පූජා කරපු නන්දිය උපාසක. එහෙම සඳහන් කරලා දිව්‍යාංගනාව මෙහෙමත් කියනවා. ස්වාමීනි මේ විමානේ නන්දියගේ. ස්වාමීනි අපි නන්දියගේ පරිවාර දිව්‍යාංගනාව. මනුස්ස ජීවිතය කියන්නේ මැටි බඳුනක් වගේ එකක් ස්වාමීනි. කොයි වෙලාවේ පළුද වේද දන්නේ. දිව්‍යමය ආත්මයක් කියලා කියන්නේ රන් බඳුනක් වගේ එකක්. ස්වාමීනි නන්දියට දේශනා කරනවා මැටි බඳුන අතහැරලා රන් බඳුන හොයාගෙන දෙව්ලොවට එන්න කියලා. ඉතින් මේ කතාව අහගෙන ඇවිල්ලා මහමොග්ගල්ලාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මනුස්ස ලෝකේ තාමත් ජීවත් වෙන කෙනෙක් වෙනුවෙන් දිව්‍ය ලෝකේ මාලිගා හැදෙන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන දිව්‍ය ලෝකෙත් වැඩලා මාලිගාවත් බලලා කාගෙද කියලා දැනගෙන මගෙන් අහන්නත් තව මොකවත් ඉතුරු වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මෙහි පින් කරනකොට ඒ පින අපි පිළිගන්නේ හෙට වෙලා බලන්න. නන්දිය බොහෝසේ පින් කරලා මරණින් මත්තේ සුගතිය ඉපදුණා. එතකොට පින්නදී ඔබත් මමත් කල්පනා කළ යුතු දේ මොකද්ද? මගේ දීර්ඝ කතාවක් ධර්ම දේශනාවට අනුව අපි තීන් සාකච්ඡා කළේ. එතකොට ඔබත් දවසක මැරෙනවා, මමත් දවසක මැරෙනවා. පින්නදී අපිට සතුටක් තියේද? විශ්වාසයක් තියේද? මාව පිළිගන්නද? මං කරපු පින් පරලෝක වෙලා බලාගෙන ඉන්නවා කියලා. කර්මයේ ප්‍රභේද දෙකක් තියෙනවා. මේ කාරණාවට සම්බන්ධයි. කුසල කර්ම සහ අකුසල කර්ම කියලා. මගේ අකුසල කර්ම වැඩි නේ. මං එනකන් බලාගෙන ඉන්නේ අකුසලෙමයි. සුගතිය වෙනුවට මට උරුම කරන්නේ දුගතියමයි. නමුත් අපිට ඕනේ අකුසල් නෙමෙයි, අපිට ඕනේ කුසල්. මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද පින්නතු? ප්‍රමාණයක් නැහැ, මිලක් නැහැ, වටිනාකමේ සීමාවක් නැහැ. හරි දුර්ලභ ජීවිතයක්. බාලපඬිත් සූත්‍ර දේශනාවෙන්, මනුස්සචිති සූත්‍ර දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ මේ ගැන දේශනා කළා. මිනිහෙක් වෙලා ඉපදිච්ච ඔබ මම නොබෝ දවසකින් මරණයට පත් වුණාට පස්සේ ආයි කවදනම් මනුෂ්‍යාත්ම භාවයක් ලබයිද කියලා කවුද අපිට කියලා තියෙන්නේ? මේ ජීවිතේ අත්හැරුණට පස්සේ ආයෙ මිනිහෙක් වෙනවා කියන එක වින්නතුනේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකටවත් වෙන්නේ නැති වැඩ. ඒ තරම්ම දුර්ලභයි මනුස්ස ජීවිතය. දුර්ලභ වූ මනුස්ස ජීවිතේ මේ වාගේ රටක ලබන්න තවත් දුර්ලභයි. දුෂ්කරයි මේ වාගේ රටක උපදින්න. මේ මනුස්ස ජීවිත ලබා ගත්තායි වෙනතුන ඔබ ඇමරිකාවේ වාගේ ඉපදුනා නම්, නැත්නම් ඔය වෙනත් ධනපති බටහිර රටක ඉපදුනා නම් සමහරලාට කෝටි ප්‍රකෝටිපති. ශිල්ප ඥාන ප්‍රගුණ කළා නම් මං හිතන්නේ විද්‍යාඥය බවටත් පත් වෙන්න තිබුණා. ඒ වගේ රටක ඉපදිලා මහ විශාල ධනපතියන් බවට පත් වෙන්න අපිට පුළුවන් නම් ඇයි ලංකාවේ ඉපදිලා අපිට එහෙම වෙන්න බැරි? ඒක රටේ තියෙන වරදද? නැති නේද? ඒක රටේ වරදක් නෑ. එහෙම වැරදි පැත්තක් කතා කරනවා නම් කතා කරන්න තියෙනවා. එහෙනම් ඒවා මේ ධර්ම කාරණාවට අපිට වැටෙන්නේ. අරවාගේ රටක ඉපදිලා කෝටිපතිය වෙන්න ඉන්න අය ලංකාවේ ඉපදිලා වේල හොයාගන්න හරි අමාරුයි. නිකන් නියමෙන්නද? මිනිස්සේ මුදල් ගොඩක් තියෙනවා. ඒ මුදල් වියදම් කරලා කෝටි ගාණක් මුදල් දීලා අපි ආ වාහනයක් ගිහින්. දැන් එදිනෙදා ගෙදර තිබිච්ච ගෙදර වියදමට තිබිච්ච මුදලක් දැන් තියෙන්නේ බොහොම පොඩි මුදලක්. හැබැයි කෝටි ගානක වාහනයක් මුදලි තියෙනවා. නමුත් ගෙදර අයට හරියට තුන් වේල කෑමටවත් දැන් අතින් දන්නේ නැහැ. අර වාහනේ තිබ්බ කියලා වැඩක් තියෙනවා. ඊළඟට මෙහෙම හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉන්දියාව, පකිස්තානයේ මැද පෙරදිග වගේ රටකට සාමාන්‍ය අපේ ගෙදරක ගමක අම්මා කෙනෙකුත් යනවා යන කියාවිට. ඒ කියන්නේ එහෙම යන්න කිසි බාධාවක් නෑ. රුපියල් ලක්ෂයක් දෙකක් තිබුණා නම් අපි මැද පෙරදිගත් යනවා. ඒ නට ටිකක් ධනවත් බටහිර රටවල් වලට එහෙම යන්න පුළුවන්ද? නිකන් හිතන්න ජපානයට යන්න කොච්චර වියදම්ද කියලා. ඒ වියදම දරුවෝ කියන්නේ වත්කම් පෙන්වන්න ඕන ලක්ෂ 50ක් විතර. අඩුම තරම් එහෙමවත් වෙන්නේ නැහැ. කැනඩාවට යන්න ගියත්, ඉතාලියට යන්න ගියත් මොකක් අමාරුයි. හැබැයි අමාරුවෙන් නමුත් ගියත් ඉන්දියාව මැද පෙරදිග වගේ රටකින් ලැබෙන ආදායම වගේ, මාසික ආදායම වගේ 15 ගුණයක් 20 ගුණයක් මාසෙකට අර රටක අපිට ආදායම ලබන්න පුළුවන්. යන්නේ කලිසි යන්න අමාරු. හැබැයි ගිහිල්ලා එහෙම අමාරුවෙන් ගිහිල්ලා එහාටත් වෙලා කෑම කනවයි බීම බොනවයි වෙවි හිටියේ ගීපකේ වැඩක් තියෙනවද? අච්චර මුදලක් වියදම් කරලා ගීපකේ පළක් තියෙනවද? ඇයි මෙහෙ දින ගෙවල් දරවල නිතන් සමහරට උගස් කරන ගිහින් තියෙන්නේ? මාසෙන් බේරන්නම් දෙකෙන් බේරන්නම් කියලා ගිහින්. දැන් එහෙ ගිහිල්ලා මම මගේ වැඩේ කරන්නේ විනෝද වෙවි ඉන්නවා. අන්තිමට පිරිහීම විතරින් විතරයි. ඔහුට අන්තිමට ගමට ගෙදරටවත් එන්න වෙන්නේ නැහැ. අන්නේ වගේම තමයි ලංකාවේ උපදින්නත් ගොඩක් වත්කම් තියෙනවා. අනික රටක උපදිනවට වඩා ලංකාවේ උපදින්න ගොඩක් වත්කම් තියෙනවා. ඒ වත්කම් මේ ජීවිතේ හම්බ කරපුවා නෙමෙයි පෙර ජීවිතේක හම්බ කරගත්ත වත්කම්. ඒ කියන්නේ අපි වෙනත් ජීවිතවල රැස් කරගත්ත පින්. ලංකාවේ උපදින්න පින් ගොඩක් වියදම් වෙනවා. අරවා යනික මිත්‍යා දෘෂ්ටික රටක උපදින්න සුදු කුසලයකින් පුළුවන් වෙනවා. දැන් ඒකට ලංකාවේ ඉපදිලා ඇයි අපි දුක්පත් වෙලා ඉන්නේ? මෙහි ඉපදිලා සැප විඳින්න තිබිච්ච පෙර පින් ගොඩක් වියදම් කරලා මේ ජීවිතේ ගත්තා. හැබැයි පින් වියදම් කරලා මේ ජීවිතේ අරන් ආවේ මෙහෙදි විශේෂයෙන් පින් කරන්න පුළුවන් වෙනවා. අර වාගේ රටක ගිහිල්ලා විශේෂයෙන් ධනෙ හම්බ කරන්න පුළුවන් වගේ යනකොට වෙලා ගියපු ණයතුරු බොහොම වේගෙන් ගෙවන්න පුළුවන් වෙනවා වගේ මෙහි ඉපදිලා බොහෝ සේපින් කරලා අපේ පරණ ගිනුම ආපහු පුරවන්න පුළුවන් ලංකාවේ ඉපදිනා. ඒ තරම් වාසනාවන්ත රටක්. පෙර කරපු පින් ගොඩක් වියදම් කළා නිසායි අද සාමාන්‍ය ජීවිත ගත කරන්නේ ගත කරන්නේ. බටහිර ධනපති රටක ඉපදිලා කෝටිපතියෙක් වෙන්න හිටපු මම අද මේ විදිහට ජීවත් වෙන්නේ මේ ජීවිතේ ගන්න පෙර පින් වියදම් කරපු නිසා. සැප විඳින්න තිබිච්ච පෙර පින්. දැන් එහෙනම් මෙහෙදි හම්බ කරන්න. අන්න එහෙම හම්බ කරගත්තා නම් මම මේ හම්බ කරන්න කියලා කිව්ව කුසල්. මම මෙරිලා ඉන්නකම් මේ වෙනකොට කවුද බලාගෙන ඉන්නේ කියන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් තිබෙනවා. මම කියවනේ දැන් කර්මයේ ප්‍රභේද දෙකයි. කුසල් සහ අකුසල්. මගේ ළඟ වැඩිම තියෙන කුසල්ද අකුසල්ද කියලා තමන්ට තීරණය කරන්න බැරිද? ඒක වෙන කෙනෙකුට තීරණය කරන්න බෑ පින්නතුනි. ඒක තමන් තමයි දන්නේ මගේ ළඟ වැඩිපුර තියෙන කුසල්ද අකුසල්ද කියලා. මෙහෙ ආවේ නම් පින් හම්බ කරන්න. නමුත් ආවේ මොකටද කියලා අමතක වෙච්ච හින්දා ගිහිල්ලා තියෙන හුඟක් වැරදි පාරක. සංසාරේ හරි භයානකයි. ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ බව දැනගෙන ඔබට මට මඟ කියලා. මේ ගෝර කටුක සංසාරයෙන් එතර වෙන්න කියලා දේශනා කරනවා. ඔබට මට ඒ මඟ කියලා දෙන්න. මහබෝසතාණන් වහන්සේ සංසාරේ කොච්චර දුක් විඳින්ද? සංසාරේ බොහොම භයානක වුණාට ඒ සසර භයානක බව අපිට කියලා දීලා භයානක සංසාරයෙන් මිදෙන මඟ අපිට හොයාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? නෑ පින්නතනි, සසරින් එතරට යන පාරක් තියෙනවා. බෞද්ධයෝ හැටියට රතන සූත්‍රයේ අපි නිතරම කියවන සූත්‍රය. ඔබට මතකද රතන සූත්‍රයේ එක ගාථාවක් තියෙනවා? වරු වරඤ්ඤු වරදු වරහරු කියන. මොකද්ද මේ කියන්නේ? ලෝක සත්‍යයගේ නිවන් මඟ ඔහු ඉදිරියේ එළලා තියෙනවා. අපි ඉදිරියේ මගේ නිවන් මඟ කවුද එළුවේ? බුදුරජාණන් වහන්සේ. මෙතන 1000ක් අමාර පිළිසෙන්නවා. ඊට පස්සේ සියලු දෙනාම එකම මගින් නිවනට යනවාද? අපි හැමෝටම නිවනට යන්න පෞද්ගලික පාරක් තියෙනවා. සියලු දෙනාගේම නිවනට යන පෞද්ගලික පාර බුදුරජාණන් වහන්සේ ඔහු ඉස්සරහා පිළිදෙලා තියෙනවා. මෙන්න මේ මාවතෙන් නිවනට යන්න කියලා. එච්චර හොඳට පාර පෙන්නලා තිබුණත් අපි යන්නෙම පිටපාරවලද? ඒකයි මරණාසන්න කාලේ දුක හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර හොයාගන්න නම් ධර්මය තුල හැසිරෙන්න ඕනේ. එදාට මේ පාර දකි. ධර්මයේ නොහැසිරෙන්නා මේ පාර දකින්නේ. එහෙමනම් වාසනාවන්ත ජීවිතයක් හම්බෙන්න තියෙනවා. වාසනාවන්ත රටකේ ජීවිතේ තීන්දුව වෙලා තියෙනවා. රටේ වටිනකම් ඕන තරම් අපේ දැන් දන්න. කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන වටිනාම රට. එහෙම කියන්නේ මූලාශ්‍ර කොච්චර තියෙනවද? බුද්ධ රාජ්‍ය ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායන ප්‍රදේශයක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙ අපි විතරක් නෙමෙයි පින්නතුනි. මේ බුද්ධ රාජ්‍ය ඇතුලේ තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා. මේසා විශාල බුද්ධ රාජ්‍යයේ විශේෂම රටක් හැටියට මේ කෝටි ලක්ෂයක් සක්වලටම විශේෂ වෙත චෛත්‍ය බුදුරජාණන් වහන්සේ අනුමත කළේ ලංකාවේ පිහිටවන්න. ධාතුන් වහන්සේලා විශේෂ හත්නමක් අදිෂ්ඨාන කරනකොට එයින් ප්‍රධානම ධාතුන් වහන්සේ ලංකාවට දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ විශේෂ සිහිපත් කිරීමක් කරලා තිබුණා. ඒ ලලාට ධාතුන් වහන්සේ දල්දා වහන්සේලා දෙනමක් ලංකාවට ලබා දුන්නා. දකුණු අකු ධාතුන් වහන්සේත් ලංකාවට දුන්නා. නිකන් නෙමෙයි ප්‍රාතිහාර දක්වලා ජීවමාන බුදුරුව මහාපාලා තාමත් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා අපිට දුන්න දෙවනි අවස්ථාව මනාව සනිටුහන් කරන්නේ. ඉතින් පින්නදී ඒ තරම් වාසනා බර රටක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තව තියෙනවද? අන්න ඒක නිසා තමයි මම සඳහන් කළේ අනිත් රටක උපදිනවට වඩා ලංකාවේ උපදින්න පෙර පින් වියදම් කරන්න ඕනේ ගොඩක් කියලා. අපි ඒ වැඩේ කළා. පෙර පින් වියදම් කරලා අපි ලංකාවට ආවේ මොකටද? වැඩි වැඩියෙන් පින් කරගෙන hina වෙවි මෙහින් යන්න. එහෙනම් දැන් තමන්ගෙන් අහන්න ඕනේ එහෙම ජීවිතයක් මට දැන් තියෙනවද කියලා. මෙච්චර කල් දැන් කොච්චරද වයස කියලා හිතලා ඒ කාලෙට සෑහෙන්න මං ජීවිතේ පෝෂණය කරලද කියලා හිතන්නේ. එහෙම නැත්තම් දැන් වහවහ ක්‍රියාත්මක වෙන්නේ වෙනවා. හැබැයි හෙටට කල් තියන්න එපා. අජේව කිච්චං ආතත්තම් කෙලස් තවන වීර්ය අද මරමන්න කියලා කියන්නේ. හේතුව මොකද්ද? කෝජඤ්ඤා මරණං සුයි. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? එහෙනම් ඔය කිසි දෙයක් හෙට කරන්න බලාගෙන ඉන්න බෑදම පටන් ගන්න ඕනේ. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් මරණින් මත්තේ නැවත උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන පළවෙනි සාධකයට කියන්නේ සීලය කියලා. සීලේ ප්‍රවේද ගොඩක් තියෙනවා. උපදින තැන හොඳ තැනක් බවට පත් කරගන්න අපි ළඟ තිබිය යුත්තේ පන්සිල්. පන්සිල් කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කොයි තරම් ගරු කරපු සීලයක්ද? නුඹටත් මටත් වටින්නේම නැති ඒ සීලය භාග්‍යතුන් වහන්සේ කොයි තරම් ගරු කරන්නේ. පිළිතුරු අහලා තියෙනවද ඔබ? සවැත් නුවර ජේතවනාරාමයේ වස්සමාදන් වෙලා වැඩ හිටපු අපි බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කරලා මහා මණ්ඩලයේ වඩින්න ලැස්ති වෙනවා. ඒ කියන්නේ ධර්මචාරිකාවට පිටත් වෙන්නයි වඩින්නේ. බිම්බිසාර මහරජුරු කොසල් මහරජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් සිඹ සිඹ වන්දනා කරලා ආරාධනාවක් කළා ස්වාමීනි. තව මාසයක් ඉඳලා වදින්න කියලා. මේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේට හදලා දෙන්නේ ගිහි අග්‍රපස්ථායක වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා භාගිතුන් වහන්සේගේ සිරිපතුල් දෝති නරගල සම්බාහනය කර කර ආරාධනාවක් කරනවා ස්වාමීනි තව මාසයක් වැඩින්න යන්න කියලා. විශාකා මහ උපාසිකාවත් ආරාධනා කළා. තවත් ප්‍රභූවරු බොහෝ පිරිසක් ආරාධනා කළා. වඩින්න එපා ස්වාමීනි තව මාසයක් ඉඳලා යන්න. සිටුමැති ඇමතිවරුන් ගෙවත් මහ රජු ගෙවත් ආරාධනාව භාගිතුන් වහන්සේ ඉවසීමනේ. භාගිතුන් වහන්සේ ලෑස්ති වඩින්නේ මොන කාටවත් භාගිතුන් වහන්සේ නවත්තන්නේ බෑ. අනාථ පින්නික සිටුතුමාට දැනුණ දුක තමන්ගේ පිරිසෙන් වෙන් වෙලා මාලිගාවෙන් ඈතට ගිහිල්ලා ජන ශූන්‍ය තැනකට වෙලා ඉඳගෙන රජිරු සිටුතුමා බිම් බලාගෙන කල්පනා කරනවා. සිටුතුමාගේ මාලිගාවේ ඉන්න පුන්න කියලා දාසියක් පුන්න සිටුතුමා ගාවට ගිහිල්ලා අහනවා සිටුතුමනි කනස්සල්ලෙන් වගේ නේද කියලා. සිටුතුමා කියනවා පුන්නි මහරජිරුවත් ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේට නවතින්න කියලා. මමත් ආරාධනාවක් කළා. විශාඛාවත් ඒ ආරාධනාව ඔබ කළා. මේ රටේ ප්‍රභූ සිටුවරු තව බොහෝ දෙනෙක් ඒ ආරාධනාව කළා. භාග්‍යතුන් වහන්සේ ගත්ත තීරණය වෙනස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. මන් දන්නේ මට විශ්වාස නැහැ ආයේ සවැත් නුවර කවද වඩීද කියලා. දැන් සිටුතුමාට ඒක දරාගන්න බැරි දුකයි. පුන්න අහනවා සිටුතුමනි භාග්‍යතුන් වහන්සේ වඩින එක නවත්තලා දුන්නොත් මට මොනවද දෙන්නේ කියලා. සිටුතුමා කියනවා පුන්නේ අපිට කරන්න බැරි දේ උඹ කොහොමද කරන්නේ. පුන්න කියනවා මම නැවැත්තුවොත් මොනවද දෙන්නේ කියන්නේ කියලා. සිරිතමා කියනවා පුන්න උඹට එහෙම කරන්න පුළුවන් වුණොත් මං සදාකාලිකවම ඔබ දාසභාවයේ මුදනවා කියලා. පුන්න කියනවා සිරිතමනි මදක් කිවසන්න. පුන්න වහාම පිටත් වෙනවා ජේතවනාරාමයට. මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ මධ්‍ය මණ්ඩලයේ ගමන ආරම්භ කරන සුගන්ධ කුටියෙන් එළියට බහලා ඉස්සරහට වඩිනවා. පුන්න මහමග භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා. පුන්න බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපෝවතාවක් භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න සේක්වා මේ ගමන නතර කරන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ පුන්නගෙන් අහනවා පුන්නේ මේ ගමන මම නතර කළා කියලා නුඹ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. පුන්න කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගමන නවත්වනවා නම් ස්වාමී මට ඒ වෙනුවෙන් දෙන්න දෙයක් නෑ. මට භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරන්නවත් කන් නෑ. මං දාසියක් බව භාග්‍යතුන් වහන්සේ උදාකාරවම දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ නවතිනවා නම් මං අද භාග්‍යතුන් වහන්සේට පොරොන්දුවක් වෙනවා. ජීවිතේ තියෙන තුරු මං පන්සිල් රකින්නවා කියලා. තිසරණ සහිත පන්සිල් රකින්නවා කියලා මං පොරොන්දු වෙනවා කියලා. පෙරට තියපු පයි නැවත ආපහු නොගන්න භාග්‍යතුන් වහන්සේ එතනින් එහාට එකම අඩියක්වත් තියන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ ආපහු සුගන්ධ කුටියට වැඩියා. තිසරණ සහිතව පන්සිල් රකින්නවා කියලා එක දාසියෙක් කියහම බුදුරජාණන් වහන්සේ ඒකට කොච්චර සැලකුවද? පින්නතින ඔබ භාග්‍යතුන් වහන්සේට අද ප්‍රතිඥාවක් දෙනවා නම් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය ගණනක් භාග්‍යතුන් වහන්සේ දුක් විඳා ලෝක සත්‍ය සංසාරයෙන් ඈතර කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ විඳපු අනන්ත දුකට උපහාර පූජාවක් සිද්ධ කිරීමක් හැටියට ස්වාමීන් අද ඉඳලා මම පන්සල් රකින්න කියලා ප්‍රතිඥාවක් දුන්නොත් බුදුරජාණන් වහන්සේගේ කරුණාව අද කොයි තරම් අපිට ලැබෙයිද? භාග්‍යතුන් වහන්සේ අපි අතහැරලා දාලාම ගිහිල්ලා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ නැත්තටම නැති වුණා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අපිට දෙවෙනි අවස්ථාවක් තියලා රූපකයත් අරගෙන පිරිනවම් කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ එක දිගට ධාම අපිව දකිනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අපිව දැකලා තියෙනවා. ප්‍රතිඥාවක් දෙනවා නම් ප්‍රතිඥාව දෙන බව දන්නවා. ප්‍රතිඥාව දුන්නට ප්‍රතිඥාව ඉදිරියට ක්‍රියාත්මක කරන්න දක්ෂද අදක්ෂද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අද සිල් රැකගන්න. හවස වෙනකොට මේ සිල් පද ඔක්කොම රකින්නේ නැහැ කියනවා නම් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අපි දන්නේ නැහැ හවස වෙනකොට කොයි පැත්තෙන් පළුද වෙයිද කියලා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේ දන්නවා. නිවන දක්වාම ඔබ ගැනත් මම ගැන දැකලම තමා පිරිනම් පාලති. අන්නේ නිසා මේ වාගේ වාසනාවන්ත රටක වාසනාවන්ත ජීවිතයක් අරගෙන ඉපදුන අපි අවාසනාවන්ත විදිහට මෙරෙල යනවා නම් මේ ජීවිතයට හොඳ සාධාරණයක් අපින් කිරිලමනේ.